අපේ හාමුදුරන් වහන්සේ භාවනා යෝගී කල්‍යාණ මිත්‍ර පින්වත්නි, භාවනාව විඩාබර ජීවිතයේ විවේකයට පත් කරනවා. මැලවෙන දිවියට භාවනාව ප්‍රබෝධයක් ගෙන දෙනවා. වෙහෙසකර දිවියට නැවුම් බවක් එකතු කරනවා. ඒ නිසයි අප නැවත නැවත මෙබඳු අභ්‍යාසවල යෙදෙන්නේ. අපට දැනෙනවා මෙයින් යම් කිසිවක් ලැබෙන බව. එය ලැබේවි කියන විශ්වාසයට වඩා වර්තමාන අත්දැකීමක්. ඒ විශ්වාසයක් තිබෙනවා. නමුත් ඒට වඩා භාවනා කරන විටම ඒ අත්දැකීම අපට කතා කරනවා. නැවුම් බවක් එක්ක, ප්‍රබෝධයක් එක්ක, විවේකයක් ගෙන දෙමින් ඒට කල්යන්නේ නැහැ. හරියට තිබහින් සිටින විට වතුර ටිකක් බිව්වහම, පානය කළහම ඒ පිපාසය සංසිඳෙන්න වෙලාවක් යන්නේ නැහැ. වතුර බීලා පැයක් දෙකක් දවසක් හෙට අනිද්දා නැහැ. ඒ මොහොතෙම තිබහ නිවෙන බව අත්දකින්ට ලැබෙනවා. ඒ විශ්වාසයක් නෙමෙයි. ඒ විශ්වාසයෙන් තමයි වතුර බොන්නේ. මේ වතුර බීලා විශ්වාසයෙන් බලාපොරොත්තු තියාගෙන මන්ත්‍රයක් වගේ තිබහ නැති වේවා, දවසක තිබහ නැති වේවා කියා එහෙම ජප කර කර ඉන්න අවශ්‍ය නැහැ. වතුර බීමයි තිබහ නැතිවීමයි බොහෝම එකළඟ වෙන ක්‍රියා දෙකක්. එමේ භාවනාවේදී තිබුණානම් කිසියම් විඩාවක්, කායික හෝ මානසික වෙහෙසක්, ඒ කායික මානසික විඩාව සහ වෙහෙස එතනදීම ඒ මොහොතේදීම නැති වෙලා යනවා. වෙන තැනකට යන්න ඕනෙත් නැහැ. මෙතන වතුර බීලා තව තැනකට ගියාම තමයි තිබහණි වෙන්නේ. අන්න අතන තමයි තිබහණි වෙන තැන. නෑ, එහෙම නෑ. ඒ සිසිල් පැන් පානය කළ තැනදීම සහ ඒ මොහොතේදීම තිබහ සංසිඳෙනවා. ඉතින් භාවනාවත් ඒ වගේ අපිට තේරෙනවා. අපි විඩාවෙන් ඉන්නවා, වෙහෙසෙන් ඉන්නවා. ඒ වගේ වෙලාවක භාවනා කළාම ඒ මහන්සිය නැති වෙලා යනවා. ඒතර භාවනාව කාවවත් තෙහෙට්ටුවටපත් කරන්නේ නැහැ. කොපමණ තෙහෙට්ටුවෙන් හිටියත් සල්ප වේලාවක හරි භාවනාවක යෙදෙන්න පුළුවන් නම් කාලේ වැදගත් නැහැ කොපමණ භාවනා කළාද. නමුත් වැදගත් වෙන්නේ මෙතන ගුණාත්මක පැත්ත. සම්පූර්ණයෙන් ඒ විඩාව වෙහෙස දුරු කරනවා. ඒ විඩාව වෙහෙස දුරු කරන්න භාවනාව තරම් කාර්යක්ෂම ශනික ප්‍රතිඵල දෙන තවත් දෙයක් නැහැ වගේ. දැන් දිවා නැති වුණත් අපි සමහර දේ පානය කරනවා ගුණේ ගැන හිතලා. දැන් එහෙම ගුණේ ගැන හිතලා අපි යමක් බිව්වොත් ඒ ගුණේ දැනෙන්න නම් කල් යනවා. ඒ ඉබලෙම දැනෙන්නේ නැහැ කිසියම් ගුණයක්. පිටුම් කොළ කැඳ ඇතරේ ගුණ තියෙනවා, මතකයේ වැඩි වෙනවා, මොළේ වර්ධනය වෙනවා, සෙමාඩු වෙනවා, මොන හරි ගුණයක් තියෙනවනේ. ඇතරේ ගුණේ සලකලා නම් අපි යමක් පානය කරන්නේ එහි ප්‍රතිඵලය දැනෙන්න තමයි දවසක් දෙකක් සතියක් විතර යන්න පුළුවන්. මේ කැඳේක බීලා ඒ වෙලාවෙම අර ප්‍රතිඵල සාමාන්‍ය ලැබෙන්නේ නැහැ. ඒ ගුණය ගැන බැලුවොත් දැන් භවනාව මේ දෙපැත්තටම අයිති. වෙහෙස විඩාව ඒ මොහොතෙම දුරු කරනවා. ඒ වගේම ගුණාත්මක පැත්තෙන් පුද්ගලයාව වෙනස් කරනවා, අවබෝධයෙන් යුක්ත කෙනෙක් බවට තේරුම් බේරුම් කරගන්න පුළුවන් කෙනෙකු බවට, දුරදිග හිතන කෙනෙකු බවට පත් කරනවා භාවනාව. ඒතර ඒ වෙනස්කම් තේරෙන්න ටිකක් කල් යන්න පුළුවන්. ඒතර මේ කාරණා දෙක උඩ තමයි ඔය සමත විපස්සනා කියන භාවනා ක්‍රම දෙක මූලික වශයෙන් ඔවුනවුන්ගෙන් අනන්‍ය වෙන්නේ, වෙනස් වෙන්නේ. සමතේ ප්‍රතිඵල ඉවලෙම දැනෙනවා. ඒතර විපස්සනාවෙත් ඉවලෙම දැනෙන ප්‍රතිඵලක් තියෙනවා. නමුත් එහි සමස්තය වැටහෙන්න කාලයක් යනවා. එම නිසා තමයි විපස්සනාවට වැඩිය සමතේ ජනප්‍රිය. භාවනා කරනවා කියා කෙනෙක් කියනකොට බොහෝ විටේ කරන්නේ සමත අභ්‍යාස, දැනගෙන හෝ නොදැනගෙන. ඒ වරදක් නෑ. ජීවිතේට සමතයක් අවශ්‍යයි. මක් නිසාද? ජීවිතය හරීම ආකූල ව්‍යාකූල වෙලා තියෙන්නේ. ආකූල ව්‍යාකූල කරගෙන තියෙන දෙයක් ජීවිතේ කියන්නේ. එන්න එන්න තැන්පත් වෙන, එන්න එන්න සංසිඳෙන දෙයකට නොවේ ජීවිතේ කියන්නේ. ඒ නොවේ ජීවිතයේ ස්වභාවික ගලා යෑම. ඊට වැඩි වෙනස්. වැඩි හිටියන් විදිහට අප දන්නවා අර කුඩා කාලේ තිබුණු ළමයෙක්ගේ කාලේ තිබුණු මතකයේ දැන් නැහැ. ඒ මතක තබා ගැනීම ශක්තිය ධාරණය දැන් අඩුයි. ඒ කාර්ය ශූරත්වයක් දැන් නැහැ. ඒ ක්‍රියාශීලීත්වය, ක්‍රීඩාශීලී බව දැන් නැහැ. දැනුත් එහෙම තිබ්බනම් ඉතින් කියනවා මොකද මේ ළමෙක් වගේ දඟලන්නේ කියලා. ඒක වැරදක් විදිහට නැත්තම් අඩුපාඩුවක්, විශේෂයක්, පුදුමයට කාරණයක් විදිහට තමයි බලන්නේ. මොකද එහි අස්වාභාවික බවක් තියෙනවා. ස්වභාවික බව තමයි අර ළමෙක් ළඟ තිබුණු දේවල්, ඒ ජීවිතයේ තිබුණු ප්‍රබෝධය, අවධානය, ඉගෙන ගන්න තියෙන හැකියාව, දැනගන්න තියෙන කුතුහලය, ඕන දෙයකින් ඕන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තියෙන විවෘත බව. යමක් ඇහුවාම කියෙව්වාම මතක තියාගන්න පුළුවන් ඒ ස්මරණ ශක්තිය සහ ලේසියෙන් දේවල් අතාරින්න පුළුවන්කම. මේවා ටික ටික අඩු වෙවි යනවා ජීවිතේ. ඒ තමයි ඇත්ත. වැඩි වෙන්නේ නැහැ. ස්වභාවික රිද්මේට අනුව නම් කටයුතු වෙන්නේ ඔය දේවල් අඩු වෙවි යනවා. මතකේ අඩු වෙවි යනවා, අවධානයේ අඩු වෙවි යනවා, අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන ඕනකම අඩු වෙනවා, දැනගන්න තිබෙන කුතුහලයත් අඩු වෙනවා. ඔක්කොම දන්නවා වගේ සිතිවිල්ලක් එන්නේ. දැන් ඔය ඉගෙන ගන්න ඕනේ නැහැ කියන හැඟීමක් තියෙන්නේ. ලොකු විවෘත භාවයකුත් නැහැ. පිරිලා තියෙන්නේ මත දෘෂ්ටි වලින්. ඊළඟට ලේසියෙන් අතාරින්නත් අමාරුයි. බොහෝ දේවල් බදාගෙන බදාගෙන, බදාගත් දේවල් හිර කරගෙන තමා සාමාන්‍යයෙන් ජීවිතය ගෙවෙන්නේ වැඩි වියට පත් වෙනකොට, වැඩි හිටි වෙනකොට, මහලු වෙනකොට. ඒ ලෝක ප්‍රබෝධයක් නැහැ ජීවිතේ. මේ තමයි ඇත්ත. සාමාන්‍ය රටාව මේ. මේ වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරගන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය රටාව තමයි මේ. එන්න එන්න අබලං වන දෙයකට, කබල් වෙන දෙයකට, දිරන දෙයකට, මැලවෙන දෙයකට, මුකුලිත වෙන දෙයකට, විඩාවට පත්තන, වෙහෙසට පත්තන දෙයකට තමයි ජීවිතේ කියන්නේ. එන්න එන්න නැවුම් වෙන, යොවුන් වෙන, පිබිදෙන, විවෘත වන දෙයක් නෙවෙයි ජීවිතේ කියන්නේ. දවසින් දවස පිපෙන, විකසිත වෙන නෑ. එන්න එන්න හැකිලෙනවා. ඉතින් එහි තීරණාත්මක සිදුවීමකට තමයි මරණය කියන්නේ. දැන් මරණයේදී ওই සියල්ලම එක්තරා විදිහකට අවලංගු වෙලා යනවා, නැති වෙලාම වගේ යනවා. බොහොම වැඩි තැනකින් පටන්ගෙන පහළට පහළට ඇවිත් බිඳුවට කිට්ටු තැනකින් නවතිනවා. අතර අවසානයේ අපිට ලැබෙන්නේ බිඳුව තමයි. සාමාන්‍ය පැවැත්මේ ධනුව හිටියාම බිඳුව තමයි ලැබෙන්නේ. අතර බිඳුවකුත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. ඒ වෙනකොට ඒ බිඳුවක් ලැබෙන්නේ වැඩක් නැති නිසා. වැඩක් නැහැ කියන හැඟීම තියෙනවා. සබදාහමටත් තියෙනවා, අපටත් තියෙනවා වැඩක් නැහැ කියන එක, අගේ ශූන්‍යයි කියන එක. දැන් පුංචිම දරුවෙක් ගත්තොත් ඒ විශේෂත්වයක් අවශ්‍ය නැහැනේ. හැමෝම කැමති, හැමෝම ආදරේ, හැමෝම බලා ගන්නවා, හැමෝටම වටිනවා. ඒ ළමයාගේ තියෙන සුවිශේෂී ගතියක් ගුණයක් හින්දා නෙවෙයි, ළමයෙක් හින්දා, දරුවෙක් හින්දා, ලදරුවෙක් හින්දා, නොදරුවෙක් හින්දා. හැබැයි ඒක ටික කාලයක් තියෙන, අවුරුදු 3ක් 4ක් 5ක් විතර යනකල් ඊට පොඩ්ඩක් අඩු වැඩි වෙන්න ඒ ළමයාට කවුරුත් කැමති, ආදරේ බලා ගන්නවා, රැක ගන්නවා, හරියට වටිනවා. හැබැයි ඒ පවුල ඇතුලෙන් එළියට ගියාම ඊට පස්සේ අනිත් පැයට ඒ ළමයා වටින්නේ ඒ දරුවා තුල තියෙන යම් විශේෂ හැකියාවක් නිසා. මොනවාරි විශේෂ දක්ෂතා තියෙනවා නම්, යහ පැවැත්මක්, ගුණධර්මයක් තියෙනවා නම්, අන්න එතකොට තමයි ඒ ඊළඟට යාව වටින්නේ. ඒව මොනවත් නැත්තම් කිසිම විශේෂ හැකියාවක්, කුසලතාවයක්, ඒ වගේම ගුණධර්මයක්, ඒ මොනවත් නැත්තම් කාටවත් වටින්නේ නැහැ. දැන් අන්න අපිට සිදු වෙනවා අපිට වටිනාකමක් දෙන්න. දැන් පුංචිම කාලේ අපි දෙන්න ඕනේ නැහැ වටිනාකමක්. ඒ ළමෙක් කියන එක හරි වටිනවා. පුංචිම පුංචි ළමෙක් හරි වටිනවා. හැබැයි ඒ වටිනාකම තියෙන්නේ අවුරුදු කීපයයි. ඒ නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඊට පස්සේ ඒ ශිෂ්‍යෙක් වෙනකොට, ශිෂ්‍යාවක් වෙනකොට සිදු වෙනවා වටිනාකමක් ජීවිතයට ආරෝපණය කරගන්න, ඇතුල් කරගන්න. ඒට දක්ෂතා පෙන්වන්න වෙනවා, කුසලතා පෙන්වන්න, ඊළඟට හොඳ ගති, යහ පැවැත්මක් පෙන්වන්න වෙනවා. එතකොට තමයි අනිත් ශිෂ්‍යයන්ට වටින්නේ, ගුරුවරුන්ට වටින්නේ. එතනින් සමාජයට ගියාම ඒ දෙක තිබ්බත් මදි. ඒ තමන් දැනුගත් කම් වලින්, දක්ෂතා වලින් සමාජයට යමක් දෙන්න වෙනවා. එතකොට සේවයක් කරන්න වෙනවා. රැකියාවක් කියන එක ඒ ආරක්ෂාවක් විතරක් නෙමෙයි, සේවයක් වෙන්නට වෙනවා. එහෙම තමන්ගෙන් කිසියම් සේවාවක් සමාජයට වෙනකොට තමයි අන්න සමාජය තමන්ට වටිනාකමක් දෙන්නේ. ලොකු සේවයක් කරන කෙනෙක්, හරි වටින සේවයක් කරන කෙනෙක්, අවංක සේවයක් කරන කෙනෙක්, ඒ වටිනකම ලැබෙන්නේ. දැන් එහෙම නොකළොත් සමාජයට එයා වටින්නේ නැහැ. දක්ෂතා තියෙන්න පුළුවන් තමන් ළඟ, හොඳ ගතිගුණ තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ දෙක එකතු කරලා යමක් සමාජයට දෙන්න වෙනවා. ඒ සමාජයට වාසියක් වෙනවා නම් තමයි සමාජය පෙරලා අගයක් දෙන්නේ. එතන අපි බිඳුවෙන් පටන් ගත්තේ. අපිට මොනවත් තිබුණේ නැහැ. ඒ වුණාට හැමෝටම අපි වටිනවා. ලොකු අගයක් තිබ්බ පුංචිම කාලේ හැමෝම දුන්න ලොකු අගයක්. ඊට පස්සේ ටික ටික අපිට අපි ළඟ තියෙන දක්ෂතා, විෂයන්ට තියෙන දක්ෂතා, ක්‍රීඩාවලට වෙනත් හැකියාවන් සහ හොඳ ගති මේවා පෙන්නලා අනිත් අය අතර අපිට ඉඩක් හදාගන්න වුණා. එතනෙනුත් පස්සේ රැකියාවක් කරන්න ආවහම ඒ වයසේදී ඒ සියල්ල එකතු කළා ලෝකයට යමක් අපිට දෙන්න වුණා. එහෙම නැත්තම් ලෝකේ අපිට ඉඩක් දෙන්නේ නැහැ. සමාජයේ අවකාශයක් හදලා දෙන්නේ නැහැ. ඉතින් එතනෙනුත් පස්සේ ලොකු අත්දැකීම් ගොඩක් එක්ක විස්රාම යනවා. ඊට පස්සේ ඉතින් ඒ අත්දැකීම් ඊට මෙහා પરම්පරාවට වටිනවා. ඒත් වටින කෙනෙක් විස්රාම ගියාම වටින කෙනෙක් වෙන්නේ නැහැ. ඒ යමක් කියා දෙන්න, ආදර්ශයක් දෙන්න, මඟ පෙන්වන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒත් වටිනවා. හැබැයි ඒ ටික කරන්නත් ඉතින් අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, කන් ඇහෙන්න ඕනේ, ඇස් පේන්න ඕනේ, ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේවා අඩු වෙවි යනවා. වැඩි වෙන්නේ නැහැනේ මේ හැම එකක්ම අඩු වෙවි ගිහිල්ලා. ඒ මොනවත් කරගන්න බැරි වෙච්ච දවසට ආයි සමාජයේට වටිනාකමක් නැහැ. කතා කරගන්නත් බැරි නම්, ලියන්නත් බැරි නම්, පේන්නෙත් නැත්තම්, ඇහෙන්නෙත් නැත්තම්. ඉතින් ඊට පස්සේ දූදරුවන්ට මොනුබුරන්ට අගයක් තියෙයි. නමුත් ලෝකයේ පැත්තෙන් බැලුවාම ඉතින් වැඩක් නැහැ. වටිනාකමක් නැහැ ඊට පස්සේ. ඉන්නවද නැද්ද හොයන්නේ නැහැ. හිටියත් එකයි නැතත් එක. ඒතර ආයේ බින්දුවට කිට්ටු වෙනවා. ඒතර බින්දුවෙන් පටන්ගෙන බින්දුවට එන රිද්මේකට තමයි ජීවන ගංගාව සාමාන්‍යයෙන් ගලාගෙන යන්නේ. ඒතර භාවනාව විශේෂයෙන් දැන් ඔය සමත භාවනාව ගත්තාම ඒ සමත භාවනාව මේ රිද්මේ වෙනස් කරන්නේ නැහැ. ඒ සමතේට ඒ හැකියාව නැහැ. මේ සමතේට පුළුවන් ජීවිතේට අලුත් මුහුණුවරක් දෙන්න, නැවුම් පෙනුමක් දෙන්න, උද්‍යෝගයක් එකතු කරන්න. මේ මැලවෙන ජීවිතයට පිබිදීමක් දෙන්න. නිදි කිරා වැටෙන ජීවිතයට අවදිමත් බවක් දෙන්න. දැන් එහෙම පුහුණුවකින් අන්න තමන්ට තමන් වටිනවා කියන හැඟීම එනවා. දැන් එතෙක්කල් තමන්ට තමන් වටින්නේ නැහැ. ඉතින් අනුන්ට තමන් වටිනවා. ඒ නිසා මට මං වටිනවා. හැබැයි කාටවත් මා වටින්නේ නැති වෙලා ගිය දවසට මටත් මං වටින්නේ නැහැ. ඊට කලින්ම සමහර විට අපිට අපි වෙපා වෙනවා. මේ ඉවරයක් නැති වැඩ, ඉවරයක් නැති වගකීම්, සුවනවන ලෙඩ, කරදර, හදාගන්න පටලැවිලි, මේ සියල්ල නිසා ලෝකයට අපිව එපා වෙන්න කලින් අපිට අපිව එපා වෙනවා. ඒ එපා වීම දැන් නූතන ලෝකයේ බොහෝම කලින් සිදු වෙනවා. බොහෝම කලින් සිදු වෙනවා තමන්ට තමන් එපා වීම. ඒට මහලු වෙන්න අවශ්‍ය නැහැ. මරණාසන්න තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය නැහැ. විස්රාම යන්න අවශ්‍ය නැහැ. ඊට කලින්ම යෝන් වියේදී, නව යෝන් වියේදී, පාසල් වියේදී ම එපා වෙන්න පුළුවන්. ඒ මහා වාසනාවක් මේ තමන්ට තමන් එපා වීම. ඒට නොවේ කලකිරීම කියන්නේ තමන්ට තමන් එපා වීමට නොවේ දහම කලකිරීම කියා කියන්නේ. සංවේගී කියන්නේ ඒට නොවේ මේ පරාජයක්. ඉතින් දැන් කෙනෙකු සමත භාවනාවේ යෙදෙනවා නම් ඒ පුහුණු වෙනවා නම් හැමදේම තේරෙනවා ජීවිතය අලුත් කියන එක. අලුත් නැව් ජීවිතේ හැමදේම ලස්සනක් දකින්න පුළුවන්. අපි ලස්සන දකින්නේ ජීවිතේ නෙවෙයි, මල්වල, ගස්වල, තාරකාවල, වාහනවල, ගෙවල් දොරවල් වල. ඒවයි තමයි අපිට ලස්සන පේන්නේ. අපි කවදාවත් ජීවිතේ ලස්සන දැකලා තියෙනවද? එකම එක දවසක්වත්, එකම එක මොහොතකටවත් තමන්ගේ ජීවිතේ ලස්සන, මූණේ ලස්සන නෙවෙයි, කොණ්ඩේ ලස්සන නෙවෙයි, ඇඟේ ලස්සන නෙවෙයි, ජීවිතේ කියන්නේ කොණ්ඩෙට නෙවෙයි. හැමදේම කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි බලන්නේ ජීවිතේ ලස්සන නෙවෙයි. අපි එතනින් සෑහීමකටපත් වෙනවා, මං හොඳයි, ලස්සනයි, මූණේ පෙනුම හොඳයි. ඒ සියල්ලෙන් අපි ජීවිතේ වහගෙන, ජීවිතේ කැත හෝ ලස්සන හෝ අවලස්සන අපි වහගෙන. අපිට කවදාවත් දැකලා නැහැ, ලස්සන දැකලත් නැහැ, අවලස්සන දැකලත් නැහැ. හැබැයි සමත භාවනාව අපට පෙන්වා දෙනවා ජීවිතේ කතරම් අලංකාර දෙයක්ද. මොන වයසේ හිටියත් වයසේ ගැටලුවක් නැහැ, කොයි වයසේද ඉන්නේ. මේ ඇතුලේ තියෙන ලස්සන, අභ්‍යන්තර සුන්දරත්වය. ඒ නිසා සමතය සෞන්දර්ය චාරිකාවක්, ආධ්‍යාත්මික. ඇතුළට පිවිසෙන, ඇතුලේ අභ්‍යන්තරයේ කෙරෙන සෞන්දර්යාත්මක චාරිකාවකට තමා සමත භාවනාව කියන්නේ. ඒ අපව රැගෙන යනවා අපේම ඇතුලාන්තයට. ලේසි නෑ. මේ එළිය රවුම් ගහන එක හරි ලේසි. රටතොටේ ඇවිදින එක හරි පහසුයි. ලෝකේ සංචාරයත් අද එපමණ අපහසු නෑ. එතනිනුත් එහාට ගිහිල්ලා අභ්‍යවකාශ සංචාරයන් පවා අද ඇත්තක් බවට පත් වෙලා, කළ හැකි දෙයක් බවට. මේ තාක්ෂණයත් එක්ක, විද්‍යාවත් එක්ක. නමුත් ඒ සියල්ල තිබිලත් ඒ කිසිම තාක්ෂණයකට, විද්‍යාවකට බැරි වෙලා තියෙනවා පුද්ගලයෙකුට මේ ආධ්‍යාත්මික චාරිකාවක් සූදානම් කළ දෙන්න. සමතය, සමත යානය කියලා කියනවා. එක යානයක්, සමත යානය වාහනයක් කියන එක යානයක්, යානාවක්. එතන මේ සමතය කියන යානයට අපි නැග්ගහම ඒ සමත වාහනය අපිව අරගෙන යනවා අපේම අභ්‍යන්තරය කරා. වෙන කොහෙවත් නෙවෙයි. දැන් මේ පටන් ගත්ත ගමන්ම ලස්සන පේන්නේ නැහැ. භාවනාව පටන් ගත්ත ගමන්ම ඒ සුන්දරත්වයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ භාවනාවේ වරදක් නිසා නෙවෙයි. හේතුව අපිට පේන්න තියෙන්නේ කහල ගොඩවල්, කැලිකසල. ඒ තැන්වල එක එක තැන්වල එකතු වෙච්ච කැලිකසල ගොඩවල්. එතින් මේ අපිම එකතු කරපු දේවල්, මානසික කසල. ඒ දවසේ එකතු වෙන සිත්‍රිදවීම්, නුරුස්නාබව්, අමනාපයන්, මේවා අපි එකතු කරනවා, ගොඩ ගහ ගන්නවා, ගොනු විදිහට, ලිපි ගොනු විදිහට, ෆයිල්ස් විදිහට තැන් තැන් වල එකතු කරනවා. එකතු එකතු කරන නිසා තමයි ඕනෙ වෙලාවක මේවා ඇවිස්සලා එන්නේ. ඕනෙම හුලඟක් කැමුවාම මේ එකතු කරගත්ත කුණු ගොඩවල් ඇවිස්සලා මහා දුර්ගන්ධයක් හමනවා. කෝපේ දුගඳ. දැන් කෝපය ඇති වුණාම ඒෙන් ජීවිතයක් සුවඳවත් වෙන්නේ නැහැනේ. ඒ පරිසරය සුවඳවත් වෙන්නේ නැහැනේ. කෙනෙක් කෝපෙන් මොනවත් නොකිය හිටියත් කිසිම දෙයක් කිව්වේ නැති වුණත් ඉන්නේ කෝපයෙන් නම් ඒ යවට මුළු පරිසරයේම ඒ කෝපේ ගඳ ගහනවා. උතර කතා කරනකොට කතා කරන්න ගියාම ඒ වචන සුවඳවත් නැහැ. කට සුවඳවත් කරගන්න පුළුවන් කෙනෙකුට හොඳම සුවඳවත් දත් බෙහෙතකින් දත් මැදලා මුව සෝදනයකින් කට සුවඳ වෙන සෝදනයකින් හොදලා මොනවාරි සුවඳ හමන දෙයක් කටේ තියාගෙන කට සුවඳවත් කරගන්න පුළුවන්. හැබැයි වචන සුවඳවත් වෙන්නේ නැහැ. මේ දෙක දෙකක්. නමුත් අවාසනාවට අපි මේ වචනවල තියෙන ගඳ සුවඳට වඩා අපි අද සැලකිලිමත් වෙන්නේ කටේ තියෙන ගඳ සුවඳ ගැන. වචන ගැන නෙමෙයි. එතකොට අමනාපයෙන් තරහෙන් නුරුස්නා භවි සිටින විට අපි මොනව හරි කියනකොට ඒ වචනත් එක්ක අපි එළියට දෙන්නේ කෝපයේ දුර්ගන්ධය. ඇවිදිනවා නම් තරහෙන් ඒ ඇවිදීමෙන් අපි පරිසරයට එකතු කරන්නේ කෝපයේ දුගඳ. දැන් මේවා ඇතුලේ අපි තියන් ඉන්නවා. ඒ දවස්වල ඇති වෙන දේවල් ඒ දවසේ නම යටතේ දිනේ යටතේ සිදුවීම යටතේ පුද්ගලයන් යටතේ අපි ලිපිගොනු වගේ හදලා තියන් ඉන්නවා. මේ තියන් ඉන්නේ මොනවද? කසල. ඒ නිසා හරියට මතක් කරන්න පුළුවන් මේ තරහ අහවල් දවසේ අහවල් තැනදී අහවල් සිදුවීමේදී අහවල් පුද්ගලයා එකයි ඇති වුණේ. ඒ පටලව ගන්නෑ, වරද්ද ගන්නෙත් නෑ. ඊට අදාළ නැති කෙනෙක් හම්බුනාම කොහොමත් ඒ තරහ එන්නේ නෑ. ඊට අදාළ නැති කෙනෙක් ගැන කතා කරනකොටත් ඒ තරහ එන්නේ නෑ. දැන් බලන්න අපි මේ ලිපිගොනු මේ ෆයිල්ස් කොච්චර පිළිවෙලට ලස්සනට හදලා තියෙනවද? වෙලස්සන්ට හදලා තියෙන පිළිවෙලට කුණු කොටවල් පිළිබඳ ලිපිගොනු ඒ වාර්තා හොඳ පිළිබඳ වාර්තා අඩුයි. ඒ හොඳ අඩු නිසා නොවේ, ඒවා අපි හිතනවා මේවා වාර්තා කරලා තියාගන්න ලියලා තියාගන්න අවශ්‍ය නැහැ. කෙනෙක් හොඳට කතා කළොත් ඉතින් අපි හිතනවා ඉතින් ඒක එහෙම තමයි, ඒක සාමාන්‍ය දෙයක් නේ, මොකටද? ඒ ගැන අපි සටහනක් දාන්නේ අහවල් තැනදී අහවල් වෙලාවේ අහවල් සිදුවීමේදී. මේකේන හොඳට මෛත්‍රික කතා කළා. මේව අපි මතකේ තියාගන්නේ, මතකේ තියාගන්නේ වැරදුණු තැන්. ඒ වැරදුණු තැන් මතකේ තියාගන්නේ හදාගන්න නෙමෙයි, හරිගස්ස ගන්න නෙමෙයි, ඒ තව කෙනෙකුට උදව්වක් කරන්න නෙමෙයි, ආයි එහෙම වරදක් නොකර ඉන්න. රිද්දව ගන්න සහ රිද්දවන්න වෙන මොකද්ද තියෙන ප්‍රයෝජනේ? තමන්ට රිද්දව ගන්නයි අනිත් අයට රිද්දවන්නයි. මේ අරමුණු දෙකෙන් සහ මොනවද මේ කසල වලට කරන්න කියලා දන්නේ නැති නිකම නිසා ඒ නොදන්නකමයි මේ ඔක්කොම එකතු වෙලා අපි මේවා පුළුවන් තරම් තැන්පත් කරගන්නවා, ගබඩා කරගන්නවා, රැස් කරගන්නවා, එකතු කරගන්නවා. එළියෙන් ලස්සනයි. පොඩ්ඩක්වත් කබ නැහැ, පොඩ්ඩක්වත් මූණේ ලප නැහැ, කැලල් නැහැ, දූවිලි නැහැ, කුණු නැහැ, ඒ මොනවත් නැහැ. හොඳට හොදලා තියන් ඉන්නවා. හැබැයි ඇතුළේ තත්ත්වය වෙනස්. ඒ අපිට මේක ලොකුට දැනෙන්නේ නැත්තේ අපි ඇතුළේ දිහා බලන්නේ නැති නිසා. හැබැයි මේක ඇතුළේ මේ කුණු කන්ද, මේක මහ කුණු කන්දක්. මේක දරාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයකට එන ඕනම කුණු කන්දක ස්වභාවය එහෙමයි අපිට කොහේ එකතු කළ එකතු වල යන්න පුළුවන්. හැබැයි මේක දවසක නා යන වෙලාවක් එනවා මේ කුණු කන්ද. ඉතින් ඒක නාය යමින් තමයි දැන් පවතින්නේ. ඒතකොට ජීවිතය කියන්නේ නා යන කුණු කන්දක්. හැබැයි මේක නෙමේ ජීවිතය ඇත්ත. දැන් අපි මේ ජීවිතය නා යන කුණු කන්දක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් දැන් සමත භාවනාවේදී සමතේ අපිට කියනවානේ ආපියං රවුමක් ගහමු. ඉතින් මේ එළිය රවුමක් නෙමෙයි ඇතුලේ. ඉතින් සමත යානෙට නැගිලා අපි කිසියම් වූ කමඨහනක් එක්ක අපි තුලට පිවිසෙනවා. ඉතින් එතකොට මේ කුණු කන්ද තමයි පේන්නේ අපිට. දැන් මේ කුණු කන්ද තමයි ඇවිදයි යන්න වෙන්නේ. මේක තමයි තරණය කරන්න වෙන්නේ. නැගලා වහින්න වෙනවා මේ කුණු කන්ද. හැප්පෙන්නේ කුණු වල ගිහිල්ලා. මානසික කසල වල තමයි අපි ගිහිල්ලා හැප්පෙන්නේ. භාවනාවේදී අපි කියනවා සිතිවිලි කියලා. මේ සිතිවිලි කියලා කියන්නේ හොඳට බැලුවොත් හොයින් වැඩි ප්‍රමාණයක් අපි එකතු කරගත්ත රැස් කරගෙන තැන්පත් කරගෙන හංගගෙන තියාගෙන ඉන්න කුණු කොටවල්. දැන් මේවා තමයි අපිට පේන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ, ස්පර්ශ කරන්න වෙන්නේ. දැන් මේකට අපි ලෑස්තිද? අපි ලෑස්තිද? ඉතින් මේ ආධ්‍යාත්මික సౌందర్య චාරිකාව මේ එකපාරට මල්ලත්තක ඇවිදිනවා වගේ එහෙම මේ සුන්දර අත්දැකීමක් දෙන්නේ නැහැ. ඒ දැන් මේ වික්‍රමාන්විත ක්‍රියාවක් කරන්න එනවා අපිට. ඇඩ්වෙන්චර් එකක්. මොකද මේ මහ කුණු කන්දන් නැගලා බහින්න වෙනවා. ඒ කොයි අඩිය තියෙන තැන ගිලා බහිනවා. දැන් ලොකු ධෛර්යයක් අවශ්‍යයි භාවනාවට. අපි ලස්සන බලාපොරොත්තුත් එක්ක ලස්සන ඉලක්කත් එක්ක භවනාවට එනවා. මොකද භවනාව ගැන තියෙන වෙළඳ ප්‍රචාර හරිම ආකර්ශනීයයි. භවනා කළාම මෙහෙම වෙනවා, මේ ලෙඩ හොඳ වෙනවා, මෙහෙම අත්දැකීම් ලැබෙනවා, මේ විදිය ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ ප්‍රචාරය, ඒ වාණිජ ප්‍රචාරය බොහොම ආකර්ශනීයයි. පොත්පත් වලින්, දේශනා වලින්, පත්තර වලින්, රූපවාහිනියෙන්, කටකතා වලින් එන ප්‍රචාරය. හැබැයි ඉතින් ඒ ඇත්තටම භාවනා කරන්න පටන් ගත්තාම ලැබෙන්නේ වෙනම අත්දැකීමක්. මෙච්චර සිතිවිලි තිබ්බද, මීට කලින් තිබුණද, මෙහෙම දේවල් මතක් වුණාද, මෙච්චර පරණ තරහවල් ඇතුලේ තිබුණාද, දැන් මේ එකක්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඉතින් පුද්ගලයෙක්ව විශ්මයටපත් කරනවා, පුදුමයටපත් කරනවා, තිගැස්මටපත් කරනවා, තැතිගන්නනවා, කම්පණයටපත් කරනවා මුලින්ම භවදාවිදී. හරියට එකපාරට මේ කෙනෙකුට දැන් ශරීරය ගැන භවනා කරන්න කිව්වහම ඉරියව්ව ගැන උතර බලනකොට මුලින් පේන දේවල් ටිකක් තියෙනවනේ, රිදෙනවා, සැහැල්ලුයි, හීතලයි. හැබැයි මොනවත් පේන්නේ නැතු එකපාරට ඇටසැකිල්ල පේන්න පටන් ගත්තොත් බලපු ගමන් පේන්නේ ඇටසැකිල්ල නම්, ලේ නම්, නහර නම්, ඇතුලේ මස් නම්, එතකොට කලන්ත හැදෙයිනේ. දැන් ඒ වගේ දැන් ඒ ශාරීරික පැත්තට වඩා මානසික පැත්ත බලන්න ගියාම පේන්නේ ඒ වගේ නෑ, ඇටසැකිලි ගොඩක්, හොල්මන් ගොඩක්. බය වෙන්න එපා, තැති ගන්නත් එපා. ඒවට අපිට ඒ අභ්‍යන්තරයේ තියෙන ඔය කෙලෙස් සිටිවිලි, ඒ කුණු ගොඩවල් වලට බෑ අපිට හානියක් කරන්න. අපිට කියන්නේ භාවනානු යෝගියෙකුට හානියක් කරන්න බෑ. හැබැයි භාවනා නොකර හිටියොත් නම් මේවා විශාල ප්‍රශ්න ඇති කරනවා, දැනටත් ඇති කරලා තියෙනවා. ඒ අපි දන්නවා. අපිට නිින්ද යන්නේ, බය වෙනවා, හීනෙනුත් බය වෙනවා. අනපේක්ෂිත විදිහට අපි ආවේගශීලී වෙනවා. භාගෙට භාගෙට පටන් ගන්න දේවල් නවත්තනවා. වෛද්‍යවරයෙකුටවත් හොයාගන්න බැරි. ඒ නිසාම බෙහෙත් වලින් හොඳ කරන්නවත් බැරි. කායික අසනීප හැදෙනවා. වේදනා තියෙනවා. දැන් මේ වගේ බොහෝ අතුරු විපාක වලට අපි මුහුණ පානවා. ඒ නිසා බය වෙන්න එපා. ඒ නිසා බය වෙන්න එපා කියන්නේ භාවනා කරනකොට මේවාට මූණ දෙන්න බය වෙන්න එපා. මේවට මූණ නොදුන්නොත් මේවා ඇවිත් අපිව හම්බ වෙනවා. අපි ගියේ නැත්තම් මේ කෙලෙස් සිටිවිලි මුණ ගැහෙන්න ඒවා ඇවිල්ලා අපිට කතා කරනවා. ඉතින් ඒවා ඇවිල්ලා අපිට කතා කරනකොට තත්ත්වය වෙනස්. ඒ නිසා වැඩිය හොඳයි අපිම ඉස්සරහට ගිහිල්ලා මූණ දෙන එක. එතකොට දැන් මුලින්ම අපිට භාවනාවේදී දකින්න ලැබෙන්නේ මේ ප්‍රශ්නකාරී අර්බුදකාරී සිතිවිලි තමයි. ඒතර හැම සිතිවිල්ලක්ම ප්‍රශ්නයක්. හැම සිතිවිල්ලක්ම ඇවිත් අපිට ප්‍රශ්නයක් ගැන කතා කරනවා. ආර්ථික ප්‍රශ්නයක්, දේශපාලන ප්‍රශ්නයක්, පවුලේ ප්‍රශ්නයක්, සෞඛ්‍ය ප්‍රශ්නයක්, රැකියාවේ ප්‍රශ්නයක්, අතීතයේ ප්‍රශ්නයක්, අනාගතයේ ප්‍රශ්නයක්, මොකක් හරි බලන්න. මුලින්ම ඔය එන සිතිවිල්ල කතා කරන්නේ ප්‍රශ්නයක් ගැන. එන සිතිවිල්ල අපිට අරුබුදයක් ගැන කියනවා. මෙච්චර ප්‍රශ්න ගොඩක් තිබුණාද කියලා අපිටවත් මතක නැහැ. අපිම පුදුම වෙනවා මෙච්චර ප්‍රශ්න ගොඩක්. ඒ නිසා අපි හිතනවා භාවනා කරන්න ගියහම ප්‍රශ්න වැඩි වෙනවා. දැන් බොහෝ දෙනෙක් භාවනා පටන් ගන්න නවත්වාම හේතු නිදහසට කාරණා විදිහට කියන්නේ මේ භාවනා කරන්න කලින් තිබුණට වැඩිය ප්‍රශ්න වැඩි. සිතිවිලි වැඩි. නෑ ඒක නෙමෙයි ඇත්ත. ප්‍රශ්න වැඩි නෑ. ඕවා එකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. කිසිම එකක් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි දැන් මේ සිතිවිලි ඇවිත් අපිට කියනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් මවන්න, ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් හදන්න, ප්‍රශ්නයක් නැති තැනකට ප්‍රශ්නයක් ප්‍රක්ෂේපණය කරන්න සිතිවිලි වලට පුළුවන්. සිතිවිලි හැමදාම කරන්නේ ඒක තමයි. නැති දේවල් මවලා පෙන්නනවා. ඒව ඇත්තටම නැහැ. නමුත් අපිට හිතෙනවා එහෙම එකක් ඇති කියලා. ඒ හිතුණා කියන්නේ එහෙම එකක් තියෙනවා තමයි ඊට පස්සේ ඕනෑම දෙයක්. මොකද සිතිවිල්ල තමයි අවසාන වශයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇත්ත. තමන්ට හිතෙන දේ. පොතේ තියෙන දේ නෙමෙයි. විද්‍යාඥයන් කියන දේ නෙමේ, ශාස්ත්‍රවරු කියන දේවල් නෙමේ, දෙමව්පියන් කියන ඒවා නෙමේ, ගුරුවරු කියලා දෙන දේවල් නෙමේ. අවසාන වශයෙන් සාමාන්‍ය කෙනාට ඇත්ත මොකද්ද? තමන්ට හිතෙන දේ. මුළු ලෝකෙම කිව්වත්, මේ ලෝකෙ ඉන්න හැම දෙනාම එක පැත්තක් වෙලා කිව්වත් තමන්ට හිතෙන්නේ ඊට පටහැනි දේ නම් ඒක තමයි ඇත්ත. එසා පෘථග්ජන පුද්ගලයාගේ යථාර්ථය තමයි තමන්ගේ සිතිවිලි. වෙන යථාර්ථයක් නැහැ. ඒ යථාර්ථයේ ඒ තමන්ට පෞද්ගලික වුණු යථාර්ථය ඇතුළේ තමයි පෘථග්ජන කෙනා ජීවත් වෙන්නේ. එයා තරණං ගහන්නේ සර්කස් පෙන්වන්නේ ඔක්කොම මේ තමන්ගේ ලෝකය ඇතුලේ. තමන්ගේ ලෝකය කියන්නේ තමන්ගේ සිතිවිලි ඇතුලේ. එතකොට සිතිවිලි වලින් වට වුණු සිතිවිලි වලින් සීමා වුණු සිතිවිලි වලින් නිර්මාණය වුණු ලෝකයක තමා පුහුදුන් කෙනා ජීවත් වෙන්නේ. ඒ නිසායි ප්‍රතක්ජන කියන්නේ. වෙන් වුණු කෙනා ප්‍රතක්ජන වෙන් වුණු කෙනා. ඒ යථාර්ථයෙන් වෙන් වෙලා තමන් හදාගත්ත හීනයක් ඇතුලේ ඉන්න කෙනා. හීනයක් ඇතුලේ ඉන්න කෙනාට ඇත්ත මොකද්ද? ඒ හීනේ විතරයි. ඒ සිතිවිල්ල විතරයි ඇත්ත. ඇහෙන්නේ නැ වෙන මොනවත්. ඊට වෙනස් දෙයක් ඇහෙන්නේ නැ කවුරු කිව්වත් මොන පොතේ තිබුණත්. දුක කියන්නේ සිතිවිල්ලක්. අමනාපය කියන්නේ සිතිවිල්ලක්. පෙරේතකම කියන්නේ සිතිවිල්ලක්. බය කියන්නේ සිතිවිල්ලක්. මේ හැම එකක්ම සිතිවිල්ලක්. සිතිවිලි මට්ටමේ මේවා ඔක්කොම ඇත්ත. බය තියෙන්නේ රාත්‍රියේ නෙමෙයි, කළුවරේ නෙමෙයි, සොහනක නෙමෙයි බය තියෙන්නේ. රාත්‍රියේ මෙහෙම මෙහෙම වෙන්න පුළුවන්, කරවලේ මෙහෙම මෙහෙමයි ඉන්න පුළුවන්, සොහනක භූතයෝ ඉන්න පුළුවන්. ඒ සිතිවිලි තමයි අපිව බය කරන්නේ. කළුවර නෙමෙයි, රැය නෙමෙයි, සුසානේ නෙමෙයි කෙනෙක්ව බය කරන්නේ. ඒ පිළිබඳ අපිම හදාගත්ත සිතිවිලි. දර සිතිවිල්ලකට පුළුවන් අපිව බය කරන්න. අපි කවුද? අපි ලොක්කොද? මොකද්ද අපිට තියෙන ශක්තිය? මොකද්ද අපිට තියෙන බලය? මේ ඇහැට පේන්නේ නැති, අතින් අල්ලන්න බැරි, එක මොහොතකට වඩා ආයු කාලයක් නැති සිතිවිල්ලකට පුළුවන් නම් අපිව බය කරන්න, අපිව තිගැස්මට ලක් කරන්න, කම්පාවට පත් කරන්න, ක්ලාන්තේ හැදෙන මට්ටමට වටන්න පුළුවන් නම් අපි කවුද? අපි ඇත්තටම ලොක්කොද? දැන් මේ නිසා භවනාවේදී අපිට හිතෙනවා මේ සිතිවිලි කියන්නේ හරීම ප්‍රබල ජාතිය, මහශක්තිමත් දේවල්. මේවා සාමාන්‍ය ජීවිතේත් අපිව වැට්ටුව. දැන් අපිට භාවනා කරන්න දෙන්නෙත් නැහැ, හිතේකම් කරන්න දෙන්නෙත් නැහැ. අපිට ඕනේ හිතේකම් කරන්න. නමුත් මේගොල්ලෝ ඇවිල්ලා සම්පූර්ණයෙන් අපිව විසුරෝලා දානවා, අතරමං කළා දානවා. මේ වැරදි වැටහීමක් නිසා ඇති කරගත් නිගමනයක්. මේ කෙනෙක්වත් ශක්තිමත් නෑ. ඔය කිසිම සිතිවිල්ලකට එහෙම බලයක් නෑ. සිතිවිලි කියන්නේ කිසිම බලයක් නැති දෙයක්, අජීවී, අජීවී දෙයක්. පණ නෑ සිතිවිලි වලට. මියගිය දේවල් සිතිවිලි කියන්නේ. කුණගොඩවල් ඒවා මැරිලා. හැම සිතිවිල්ලක්ම ඇවිත් අපිට කතා කරන්නේ මියගිය අතීතය ගැන හෝ නූපන් අනාගතය ගැන. ඉතින් මේ එකකටවත් පණ නැහැ නේ. මියගිය අතීතයට පණක් නැහැ, නූපන් අනාගතයට පණක් නැහැ. හැම සිතිවිල්ලක්ම අප්‍රාණික මියගිය දේවල්. එහෙම දෙයකට කොහොමද බලයක්? මේ තමයි අපේ අවිජ්ජා, අපේ අනවබෝධය, වැරදි වටහා ගැනීම. අපි හිතනවා මේ බලයේ තියෙන්නේ, ශක්තිය තියෙන්නේ මැරුණට පස්සේ. නිසා මැරුණට පස්සේ දේවල් වලටයි, මැරුණට පස්සේ අයටයි තමයි අපි බය. ඉන්න අයට බය නැහැ ඇත්තට. එයා මැරුණට පස්සේ හරි බය. කොච්චර දුර්වල කෙනෙක් වුණත් මැරුණට පස්සේ අපිට බයක් එනවා ගැස්මක් එනවා. හැබැයි ඉන්න කල් එහෙම බයක් නැහැ. නමුත් ඇත්ත මොකද්ද? ඇත්ත මොකද්ද? මැරුණා. ඒ නැති වෙලා ගියා. ඉතිරි වෙන්නේ ඒ පිළිබඳ මතකයන් පමණයි. ඉතින් මතකයක් කොහොමද මහ බල සම්පන්න වෙන්නේ? සිතිවිලි වලට එහෙම බලයක් නැහැ. වෙන්නේ මෙතන අපි විහිං සිතිවිලි ඉදිරියේ දණින් වැටෙනවා. සිතිවිලි අපිව වටන්නේ නැහැ. සිතිවිල්ලකට බෑ පුද්ගලයෙක්ව වටන්න. හැබැයි සිතිවිල්ලක් ආගමං ඒ සිතිවිල්ල ඉදිරියේ අපි නිවට වෙනවා. නියාලු තත්ත්වයටපත් වෙනවා. දණින් වැටෙනවා. කියන දේ කරන්නම්. මොකද්ද කියන්නේ මං කරන්නම්? ඒ தත්ත්වයට අපිපත් වෙනවා. දාසේකුගේ தත්ත්වයට, වහලෙකුගේ தත්ත්වයට, සහ සේවකෙකුගේ தත්ත්වයටපත් වෙනවා. මේ අපි විහිං. අපේම සිටිවිලි ඉදිරියේ. ඉතින් අපි විහිං සිතිවිලි ඉදිරියේ දාසෙක් බවට පත් වෙනවා නම් වහලෙකු බවට සේවකයෙකු බවට අපි විහිං පත් වෙලා අපි කියනවා ඔබ තමයි අපේ ස්වාමියා, අපේ බොස්, අපේ නායකයා. ඔබ තමයි අපි මේ සිතිවිල්ලට කියන්නේ. සිතිවිල්ල ඇවිත් කියන්නේ මම තමයි වාගේ ලොක්කා, මම තමයි වාගේ ස්වාමියා, මං කියන විදිහට වැඩ කරන්න. එහෙම කිසිම සිතිවිල්ලක් කියන්නේ නැහැ. දර අපි මේ තත්වාරෝපණය කරනවා. අපිටත් අපි තත්වයක් ආරෝපණය කරගන්නවා. සිතිවිල්ලටත් අපි තත්වයක් ආරෝපණය කරනවා. අපිට මොකද්ද ආරෝපණය කරගන්න තත්වය? අර වහලෙක්ගේ තත්වය, සේවකයෙක්ගේ තත්වය, දාසයෙක්ගේ තත්වය අපි අපිට ආරෝපණය කරනවා. එකල අපි සිටිවිල්ලට ආරෝපණය කරනවා ස්වාමියාගේ தත්තේ. සිටිවිල්ලක් එන වාරයක් වාරයක් පාසා මේ මෝඩකම් දෙක අපි කරනවා. දෙහිම උනාට පස්සේ දැන් අපි සිටිවිල්ල ඉදිරියේ දණින් වැටිලා බැගෑපත් වෙලා, නිවට වෙලා, නියාලු වෙලා, මම තමයි ඔබේ දාසයා කියලා, ඔබ තමයි මගේ ස්වාමියා කියන දෙයක් කරන්නම්. එහෙම කියලා අපි බලන් ඉන්නවා. ඉතින් බලන් ඉන්නකොට අර එන හැම සිතුවිල්ලක් මොකක් හරි කියනවා. ඒ ලොකුවට ගණන් ගන්න නෙමෙයි. ඉතින් ආව කේ මොකක් හරි කියාගෙන යනවා. අපි කරයි කියලා හිතලා නෙමෙයි. ඒව කරනවා බලන්න එයා ඉන්නේත් නැහැ. සිතුවිල්ල යනවා සෙනෙකින්. ඒ කියන දේ අපිට දේව වාක්‍යයක් වගේ ඊට පස්සේ රාජාඥාවක් වගේ, උසාවිය අණක් වගේ. අපි අර වැටිච්ච தත්ත්ව නිසා, අර සිටිවිල්ල අපි මහා ඉහෙලින් ඔසවලා තිබුණ නිසා, ඒ නිසා අපිට ඒ දේ නොකර බැරි වෙනවා. දැන් මේ තමයි ඇත්ත. එහෙම නැතුව ඒ සිටිවිලි වල තියෙන බලපුලුවන්කාරකමක්, අධිකාරී බලයක් මොනවා හරි දේවාරූඪේ නැහැ. එහෙම කතන්දරයක් නැහැ මෙතන. මේ අපිට කරගන්න දේ නිසා ඊළඟට අපිට බැරි වෙනවා සිතිවිල්ල කියන දේ නොකර ඉන්න. අපිට බැරි වෙන්නේ සිතිවිල්ලට නෙමෙයි. එයා නැහැ දැන්. එයා එක කියලා ගිහිල්ලා. එයා ඉන්නේ එතන. ඉතින් එක මොහොතකට ඇවිත් යන සිටිවිල්ලක් කියන දෙයක් අල්ලගෙන අපි ඊළඟට නටනවා. එයා එක වතාවක් මොකක් හරි පදයක් ගහලා ගියා. මම පොඩි තට්ටුවක් දාලා ගියා. ඊළඟට ඒ තාලෙට අපි විනාඩි ගාණක්, පැය ගාණක්, දවස් ගාණක් නටනවා. අපි පත් වෙනවා නැට්ටු එක් බවට. අනුන්ගේ තාලවලට නටන අපේ තාල නෙමෙයි. ඉතින් ඒ අනුන්ගේ තාලවලට නටන අනුන්ගේ පදවලට කරණම් ගහන නැට්ටුවන් බවට පත් වෙනවා. එහෙම කළේ ඉතින් හරි මහන්සිද. මොකද ඊළඟ සිතේ වෙලෙල්ල ආයේ අලුත් පදයක් ගහනවා, අලුත් තාලයක්. ඉතින් ඒකට ඊළඟට නටනවා සම්පූර්ණයෙන් අර නැටුම වෙනස් කරලා ඊළඟ වෙන විදිහකට. මේක හරි මහන්සි. හරිම මහන්සි. එපා වෙනවා. වෙහෙසයි. ඉතින් මේ වෙහෙස තමයි අපිට වැඩිපුර ජීවිතේ දැනෙන්නේ. කරන වැඩ හිඳ නෙවෙයි. අපි වැඩ කරන්නේ බොහොම ටිකයි. භාවනාවේදී විශේෂයෙන් සමත භාවනාවේදී අපිට කියනවා ඇහුම්කන් දෙන්න සිතිවිල්ලට. එන හැම සිතිවිල්ලකටම සවන් දෙන්න. නොසලකා හරින්න එපා සිතිවිලි. මේ නොසලකා හැරීම කියන්නේ අන්තය. ඒ අන්තයට යන්නත් එපා. වහල් වෙන්නේ මේ අන්තය. ඒ අන්තයට යන්නත් එපා. හොඳට ඇහුම්කන් දෙන්න සිතිවිල්ලට. මොකද්ද මෙයා කියන්නේ? මොකද්ද මෙයාට කියන්න ඕනේ? දැන් අපි ඇහුම්කන් දෙන්න පටන් ගත්තාම තත්ත්වය වෙනස් වෙනවා. දැන් සම්බන්ධතාවය වෙනස්. දැන් අපි ධනින් වැටිලා සිතිවිල්ල ගුරුවරයෙක් කරගෙන සිතිවිල්ල අපි රජ කෙනෙක්ගේ සිංහාසනයේ හිඳවලා අපි ඒ පාමුල වැඳ වැටලා නැයේ තත්ත්වෙ නෙමෙයි. දැන් අපි ඉන්නේ එක මට්ටමේ, සම මට්ටමේ. මොකද්ද යාළුවා ඔයාට කියන්න ඕනේ? අපි අහනවා මොකද්ද ඔයාට කියන්න ඕනේ? ඇයි ඔයා ආවේ? මේ තමයි සමතේ දී අපි සිතිවිලිත් එක්ක සම්බන්ධ වෙන ආකාරය. පළවෙනි වතාවට ජීවිතේ අපි සිතිවිලිත් එක්ක සම මට්ටමකට එනවා. මේ සිතිවිලි එන්නේ තේරුමක් ඇතුව නෙවෙයි. තේරුමක් ඇතුව එන සිතිවිලි බොහොම ටිකයි තියෙන්නේ. සිතිවිලිම දන්නේ නැහැ ඇයි තමන් එන්නේ මොනවටද ආවේ කියලා. එහෙම දැනගෙන එන සිතිවිලි නෙමෙයි මම එන්න ඕනේ, ඇවිත් මේ දේ කරන්න ඕනේ. එහෙම නැහැ. එහෙම එන්නේ බොහොම ටිකයි සිතිවිලි. ටිකක් තියෙනවා එහෙම එන. අර්ථවත් ප්‍රඥාවන්ත සිතිවිලි ටිකක් තියෙනවා. නමුත් වැඩිපුර සිතිවිලි ඒ සිතිවිලිම දන්නේ නැහැ තමන් කවුද, කොහාට දාවේ, මොකට දාවේ. ඒ නිසා සිතිවිලි කියන්නේ කරස්ත්‍ය අදුකාරයෝ ටිකක්. එහෙම රස්ත්‍ය අදු ගහන එක අර්ථයක් නෑනේ. ඇහුවොත් කොහෙද යන්නේ? නිකන් යනවා. කොහෙවත් යන්නේ නැහැ. එහෙම කෙනෙක් ආවා කියන්නේ ගෙදරට. ඇයි ආවේ? නිකන් ආවේ. ඇත්තට මේක තමයි ඇත්ත. වෙන ඇත්තක් නෑ. ඒත් මේ සිතිවිලි කියන්නේ රස්ත්‍ය අදුකාරයන්. රස්ත්‍ය අදු ගහන තේරුමක් නැති, අර්ථයක් නැති, ඉලක්කයක් නැති. ඉතින් අපි මේ වගේ ඉලක්ක හොයන්න, තේරුම් හොයන්න, අර්ථ දෙන්න ගිහිල්ලා තමයි පටලවාගෙන තියෙන්නේ. අපි ඇහුවාම ඇයි ඔබ ආවේ? එන්න. ඔබ ආපේ කොහොඳයි. මේ තමයි අපි සිතිවිල්ලට දක්වන ප්‍රතිචාරය. ඇයි ඔය ආවේ? මොකටද ආවේ? මම භාවනා කරන වෙලාවේ. දැන් එන්න එපා. නෑව කියන්නේ. එහෙම කියන්නේ ගියාම තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. නෑ එහෙම කියන්නේ. ආ හොඳයි, භාවනා කරන වෙලාවේ ආපේක හොඳටම හොඳයි. දැන් අනිත් වෙලා කවනම් මට සිහියත් අඩුයි, අවධානෙත් අඩුයි, වැඩත් වැඩි. එතකොට ඔය ආවදනාවද මට හොයාගන්නත් බෑනේ. නමුත් දැන් භාවනා කරන වෙලාවේ ආපේක හරි හොඳයි. මට වෙලාව තියෙනවා. හොඳ අවධානයක් තියෙනවා, විවේකයක් තියෙනවා. ඒ නිසා අපි දෙන්න කතා කරමු. මොනවද කියන්න තියෙන්නේ? මෙහෙම අහන්න. එන එන සිතිවිල්ලෙන් අහන්න. කියන්න මේ භාවනා කරන වෙලාවේ ආපේක හොඳයි කියලා. අපි හිතන්නේ භාවනා කරන වෙලාවේ සිතිවිලි එන එක නරකයි කියලානේ. සිතිවිලි නොආ යුතුයි කියලානේ. ඒ ආකල්පේනේ අපිට වද දෙන්නේ. එහෙම ආකල්පකින් ඉන්නකොට භාවනා කරන්නේ මම දැන් විශේෂ දෙයක් කරන්නේ. ඒකෙදි සිතිවිලි නම් එන්න එපා. දැන් එහෙම ආකල්පකින් ඉන්නකොට සිතිවිල්ලක් එනේන ගානේ අපිට බාධා කරන්නේ සිතිවිල්ල නෙමෙයි අර ආකල්පය. හැබැයි අපි ඒක දන්නේ නැතුව සිතිවිල්ලට ඒ වරද පටවනවා. සිතිවිලි ඇවිත් අපිට බාධා කරනවා කියලා. අපි සිතිවිලිත් එක්ක ගහගන්න පටන් ගන්නවා. සිතිවිලි හිඳ භාවනා කරගන්න බෑ කියලා චෝදනා කරනවා. නෑ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සිතිවිලි වල නෙමෙයි. අපි අර ආකල්පයෙන් වාඩි වෙන හින්දා මම භාවනා කරන්න යන්නේ, මම විශේෂ දෙයක් කරන්න යන්නේ. ඒ ජීවිතේ වෙනදා කරන දේවල් වලට වැඩිය දැන් වෙන කිසි දෙයක් කරන්න යනකොට අපි හිතන්නේ නෑනේ සිතිවිලි එන්න එපා කියලා. උයන්ද යනකොට හිතන්නේ නෑ. දත් මදිනකොට හිතන්නේ නැහැ, මූණ හොදනකොට හිතන්නේ නැහැ, ඇඳුම් අඳිනකොට, නානකොට, අතුගානකොට, ලියනකොට, කියවනකොට කිසි වෙලාවක අපි හිතන්නේ නැහැ නේ සිතිවිලි එන්න එපා කියලා. හිතන්නේ භාවනා කරන්න ගියාම විතරයි. ඉතින් අපි විශේෂ තත්වයකට එනවා භාවනා. මම භාවනා කරන කෙනෙක්, මේක විශේෂ දෙයක්, විශේෂ තත්වයක් ආරූඪ කරගෙන අපි කියනවා ඔයා එන්න එපා. එහෙම කිව්වට අහන්නේ නැහැ සිතිවිලි. ඒක ඇහෙන්නේත් නැහැ සිතිවිලි වලට. එතකොට සිතිවිල්ලක් ආව ගමන් අපි කලබල වෙනවා. ආ මට භාවනා කරගන්න බැරි වුණා. ඔබ නිසා මට භාවනා කරගන්න බැරි වුණා. ඇත්ත ඒක නෙමෙයි. ඒ සිතිවිලි ආපු නිසා නෙමෙයි. අර ආකල්පය නිසා. ඒ ආකල්පය තමයි දැන් ඒ ආකල්පයට පටහැනිව යමක් වෙනකොට ඒ ආකල්පයට රිදෙනවා. ඉතින් අපිට රිදෙනවා. ඒ ආකල්පය අපි හිතේ තියන් ඉන්නකල්, ඒ බලාපොරොත්තු අල්ලන් ඉන්නකල්, ඒ බලාපොරොත්තු අපිට රිද්දනවා. ඒ බලාපොරොත්තුවට පටහැනිව යමක් සිදුවෙන හැම මොහොතකම ඒ බලාපොරොත්තු අල්ලන් ඉන්න කෙනාට බලාපොරොත්තුව රිද්දවනු. සිතිවිල්ල නෙමෙයි, බලාපොරොත්තුවයි අපිට රිද්දවන්නේ. දැන් භාවනාවේදී කියන්න ඔබ ආපු එක හොඳයි. සිතිවිලි එන එක හොඳයි. අපි දෙන්නට කතා කරන්න පුළුවන්. ඔබට බොහෝ දේ ඇතිනේ මට කියන්න ඒකනේ එන්නේ. මට දැන් වෙලාව තියෙනවා අහගන්න. විවේකයේ තියෙන මම වෙන කිසි වැඩක් කරන්නේ නැහැ. හොඳ අවධානයෙන් ඉන්න නිසා ඔබට කියන්න තියෙන ටික කියන්න. දැන් මෙහෙම කිව්වහම බලන්න මොකද වෙන්නේ කියලා. රාස්ත්‍ය අධිකාරියෙකුට එහෙම කිව්වොත් ඔබ ආපේක හොඳයි, ඔබ බොහොම වැදගත් අරමුණකින් එන්න ඇත්තේ, ලොකු පණිවිඩයක් එක්ක වාඩි වෙන්න, අපි කතා කරමු, මට වෙලාව තියෙනවා, හදිස්සියන්නේ නැහැ. මොකද කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. කිසිම දෙයක් කියන්න නැහැ. මම යන්නම් කියයි. නිකන් ආයේ මම යන්නම්. මොකද ප්‍රශ්නේ? කිසිම ප්‍රශ්නයක් නැති තැනක අපි ප්‍රශ්නයක් හදාගන්නවා භාවනාවේ නාමයෙන්. ඊට පස්සේ දැන් අපි භාවනා කරන්න පටන් ගත්තේ වෙනම අරමුණකින්. ඒ අරමුණ අපිට මතකත් නැහැ. අපි භාවනාව පටන් ගත්තේ වෙනම ප්‍රශ්නයක් විසඳගන්න. ඒ ප්‍රශ්නේ මතකත් නැහැ. දැන් අපි එන සිතිවිල්ල ප්‍රශ්නයක් කරගෙන ඒක එක ප්‍රශ්නේ විසඳන්න හදනවා. ඒක ඉවරයක් නැහැ. සිතිවිලි ඉවරයක් නැහැ වගේම ඒ විසඳන්න හදන ප්‍රශ්නවල කෙලවරකුත් නැහැ. හැබැයි දැන් පළවෙනි වතාවට සිතිවිල්ල කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවාම සිතිවිල්ල කියනවා නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ, මම නිකන් ආවේ. එන්න කියනවා අපි. එන්න ගිය ඇතුළට වාඩි වෙන්න. ඔබ ආපේ කොහොඳයි? මම නිවාඩුවේ ඉන්න වෙලාවේ අපි කතා කරමු. මොකද්ද කියන්න තියෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ප්‍රශ්නයක් නැහැ. නැකිట్లా යනවා. ඊළඟ සිතිවිල්ලත් එනවා. කියනවා වාඩි වෙන්න. හොඳයි. මොකද්ද ප්‍රශ්නේ? නැහැ ප්‍රශ්නයක් නැහැ. එයත් යනවා. දැන් ඔහොම ඔය පුහුණුවේ අපි නැවත නැවත යෙදෙනකොට ඊළඟට සිතිවිලි එනවා. අපි එන්න කියනවා, ඇතුළට ඇතුළට එනවා, වාඩි වෙන්න කියනවා, වාඩි වෙන්නේ නැහැ. වාඩි වෙන්නේ නැහැ දැන්. වාඩිලා කියන්න දෙයක් නැහැනේ. අපි අහන කාරණේට දෙන්න උත්තරයක් නැහැ නිසා වාඩි නොවීම යනවා. තවත් අපි මේ පුහුණුවේ දෙනවා නම් මේ විදියට භාවනා කරනවා නම් ඊළඟට සිතිවිල්ලක් මිදුලට එනකොට අපි කියනවා ගේ ඇතුළට එන්න. ගේ ඇතුළට එන්නේ නැතුව මිදුලෙදිම හැරිලා යනවා. පාරෙන් ගේට්ටුවෙන් මිදුලට එන්න කියනකොට මිදුලට එන්නෙත් නැතුව පාරෙදිම යනවා. කියන්නේ අපි ළඟට එන්නේ නැතුව අපි ඉදිරියෙන් සිතිවිලි යන්න පටන් ගන්නවා. දැන් ඉස්සෙල්ලා සිතිවිලි ඇවිල්ලා මෙහෙම ඇතුළට ගිහිල්ලා ඇතුලේ ලොකු ජරමරයක් කරලා පොර කාලා රණ්ඩු වෙලා නාඩගම් නටලා අපිව නටෝලා අපිත් නටලා එහෙමනේ. දැන් ඒක සම්පූර්ණයෙන් වෙනස්. මේ අහලින් යන්නේ ඇතුලෙන් නෙමෙයි, එළියෙන් යන්නේ සිතිවිලි. ඒ නිසා දහම කියනවා මේ සිතිවිලි කියන්නේ ආගන්තුකයෝ. එළියෙන් ඇවිත් එළියෙන් යන අය. එහෙමනේ ආගන්තුක කියන්නේ. ඇතුලෙන් ඇවිත් ඇතුලේ ඉන්න අයට ආගන්තුකෙක් කියන්නේ. එතකොට මේක මේ ඇත්ත පේන්න පටන් ගන්නවා මේ විදිහට භවනා කරනකොට. අර පාරේ යන පිරිසක් සිතිවිලි කියන්නේ. මේ පාරේ යනවා. ඉතින් පාරේ යන එක අපිට නවත්තන්න ඕනේද? නවත්තන්න පුළුවන්. මොකටද නවත්තන්නේ? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? පාරේ එක්කෙනෙක් ගියත්, දෙන්නෙක් ගියත්, 100ක් ගියත්, දන්වලක් විදියට එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් ගියත් මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? දැන් පළවෙනි වතාවට යෝගියාට අවබෝධයක් ලැබෙනවා ප්‍රශ්නයක් නැහැ කියන එක. මේ සිතිවිලි නැති වෙලා නෙමෙයි, ඒව තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. සිතිවිලි තමන්ගේ නෙවෙයි කියන එකත් පේනවා. ඒවා ඔහේ පාරේ යන පිරිසක්. පාරේ යන අය ඉන්නේ ඒ වගේ. ඒවා අපේ නෙමෙයිනේ, අපේ අය නෙමෙයිනේ ඔය යනවා පාරේ. ඒ පාරත් අපේ නෙමෙයි. පාරේ යන අයත් අපේ නෙමෙයි. ඒ ගමනත් අපේ නෙමෙයි. මේකක්වත් අපේ නෙමෙයි. ඒවා අයිති කරගන්න ගියාම තමයි ප්‍රශ්නේ ඉන්නේ. මේක මගේ පාර. ඇයි මගේ පාරේ යන්නේ? කොහාටද යන්නේ? මොකටද යන්නේ? ඔහෙට නෙමෙයි අරහෙට යන්නේ. නෑ, කිසි ප්‍රශ්නයක් නෑ. මේකක්වත් අපේ නෙමෙයි. පාරත් අපේ නෙමෙයි, මගීනුත් අපේ නෙමෙයි, ගමනාන්තත් අපේ නෙමෙයි. ඒතර මේ හැම එකකින්ම අපි නිදහස් වෙනවා. සමතේදී ඔන්න අපිට ওই නිදහස අත්දකින්න ලැබෙනවා. ලොකු හිස් බවක් අපිට තේරෙනවා. ඒ හිස් බව සිතිවිල්ලකට වහන්න බෑ. සිතිවිලිත් ඔහේ ඇවිත් යයි. හැබැයි අපි හිස්. දැන් අපේ මිදුලත් හිස්, ගේ ඇතුළත් හිස්, පුටුත් හිස්, ඔක්කොම හිස්. හැබැයි සිතිවිලිත් ඇවිල්ලා යනවා. මේවා අභ්‍යන්තරගත නොවි, පදිංචිකාරයන් බවටපත් නොවි, නේවාසිකයන් බවටපත් නොවි, සිතිවිලි ආගන්තුකයන්සේ පැමිණ ආගන්තුකයන්සේ නික්ම යනවා. අන්න එතනදී ගෙහිමියා පත් වෙනවා ලুকু සංසිඳීමකට. ඒ ගෙහිමියා සංසිඳෙනවා. එයාට දැන් කලබලයක් තිබ්බනේ. යා නටන්න එපා. එනේන සිතවිල්ලට අනුව ඉත ලুকু ආතතියක ඉන්නේ. දෙය ආතතිය නෑ. දැන් දන්නවා නටන්න ඕනේ නෑ. සිතවිලි ගහන්නේ නෑ කිසි පදයක්. අපි නටවන්නේ. එහෙනම් එයාට විවේකයක් ලැබෙනවා. ඉස්පාසුවක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. තමන්ගේ ගේ ඇතුලේ පළවෙනි වතාවට ස්වාධීනත්වය, නිදහස, ස්වරී බව කියන එක අත්දකින්න ලැබෙනවා. එතෙක්කල් තමන්ගේ ගේ ඇතුලේ තමන් හිටියේ නේවාසිකයෙක්, නිකන් බෝඩින් කාරයෙක් විදියට. කොයි වෙලේ යන්න වෙයිද, කොයි වෙලේ කාමරේ මාරු කරන්න වෙයිද, කොයි වෙලේ නටන්න වෙයිද දන්නේ නැතු. හැබැයි දැන් එහෙම නැහැ. බොහෝම ගැඹුරු විවේකයක්. දැන් මේ විවේකය අර භාවනා ක්‍රමයක් ක්‍රමයෙන් ලැබුණු දෙයක් නෙමෙයි. දැන් මොකක් හරි හුස්මත් එක්ක භාවනා කරා කියන්නේ ඒ හුස්ම නෙමෙයි. ඒ විවේකයේ දුන්නේ හුස්මේ ඇති විවේකයක් නෑ. හුස්ම අපිට උදව්වක් ආධාරකයක් තමයි උනේ ඔය විදිහේ සම්බන්ධතාවයක් සිටිවිලිත් එක්ක හදාගන්න ඔය විදිහේ දුරස් සම්බන්ධතාවයක්. හැබැයි මුලින්ම ওই දුරස් බව හදාගන්න බෑ. මුලින්ම අපිට වෙනවා එන්න ඇතුළට වාඩි වෙන්න, මොනවද කියන්නේ, මොකද්ද ප්‍රශ්නේ, මේ ඒ ඔක්කොම එතනින් තමයි පටන් ගන්න ඕනේ. ලං වුණොත් තමයි දුරස් කරන්න ලේසි. නිසා මුලින් ලං වෙන්න, සමීප වෙන්න, සම මට්ටමට එන්න, අහන්න, ඇහුම්කන් දෙන්න. ඒ පුහුණුවේදී අන්න තමා තුල තිබුණු ඒ කවදන් තිබුණු නමුත් නොදුටු තිබුණු නමුත් අත් නොවිඳි ගැඹුරු විවේකයක් භාවනා කරන කෙනාට අත්දකින්න ලැබෙනවා. ඒක භාවනාව දීපු දෙයක් කොහෙන්වත් ගෙනල්ලා දීපු එකක් නෙවෙයි. හුස්මත් එක්ක ආපහෙකුත් නෙමෙයි. ඒක ඇතුලේ තිබුණු දෙයක්. හැබැයි ඒක අර කුණු ගඩොල් වලින් වහගෙන තිබුණේ. අපේම කලබලයේ හින්දා, අපේම කාර්ය බහුලත්වයේ හින්දා මග හැරුණු දෙයක්. දැන් ඒ විවේකය ගැඹුරු විවේකයක් අත්දකින්න ලැබෙනවා. මේ තමා සමත භාවනාවෙන් ලැබෙන පළවෙනි අත්දැකීම විවේකය. ඒ විවේකය ওই නිමාඩුවට වැඩිය බොහෝම වෙනස්. මොකද නිමාඩුවක් ඇතුළේ විවේකයක් නැහැ. නිමාඩුව එකක්, නිමාඩුව කියන්නේ තව කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක්. විවේකය කියන්නේ අපි විහිං ගත යුතු දෙයක්. ජීවිතය දිනෙන් දින වෙහෙසට පත්වන දෙයක් බව අප පෙවුණනේ. දිනෙන් දින විඩාවට පත්තන දෙයක්, මැලවෙන දෙයක්, එන්නෙන්ද යොවුන් වෙන, තරුණ වෙන, එහෙම එකක් නෙවෙයි ජීවිතය. සාමාන්‍ය ජීවන ගංගාව ගලාගෙන යන රිද්මේට ගලාගෙන යනවනම් කබල් වෙන, අබලන් වෙන, දිරන, මහලු වෙන දෙයකට තමයි ජීවිතය කියන්නේ. එන්නෙන්ද විඩාවට පත්තන දෙයක්, කිලිටි වෙන දෙයක්. හැබැයි මේ විවේකය ඒ රිද්මය අනිත් පැත්ත හරවනවා. නැවත උල්පත කරා ජීවිතය ගෙනියනවා. ඒකෙන් එන්නෙන්ද තරුණ වෙලා, ආයි ළමෙක් වෙලා, මව්කුසට ගිහිල්ලා, ඒ කතන්දරේ ඒ කායික විපරිණාමය නෙමෙයි, ඒ කතන්දරේ නෙමෙයි. නමුත් අර විඩාව නැති කරලා, උද්‍යෝගය ඇති කරලා, මැලවුණු බව නැති කරලා, ප්‍රබෝධයටපත් කරලා, අර අවධානය අඩු වෙලා ගිය දේවල් අඩු කරලා නැවත හොඳ අවධානයක් ගෙනල්ලා ජීවිතය නගා සිටවනවා මේ විවේකය. කිසිම බෙහෙතකින් ගන්න බැරි දෙයක්. සල්ලි වලට ගන්න බෑ මේ පළවෙනි ප්‍රතිඵලය. තව ප්‍රතිඵල තියෙන, නමුත් මේක තමයි පළවෙනි ප්‍රතිඵලය. හැබැයි මේ ප්‍රතිඵලයවත් කාටවත් කීයකටවත් ගන්න බෑ. කාගෙන්වත්, මොකද මේව විකුණන්න නෑ. කාටවත් විකුණන්න බෑ. භාවනාව ගැන කොච්චර වෙළඳ ප්‍රචාර කළත් මේව විකුණන්න බෑ. මිලේට ගන්නත් නැහැ. හැබැයි නොමිලේම කිසියම් කැපකිරීමකින් Tamanටම අත්දකින්නට පිළිවන්. තමන් විවේකයේ බවට පත් වෙනවා. තමන් විවේක ගන්නව නෙමෙයි, මම තමයි විවේකය. ජීවිතය කියන්නේ විවේකය. ජීවිතය කියන්නේ මහන්සියක් නෙවෙයි. ජීවත් වීම කියන්නේ විඩාවට පත් වෙන දෙයක් නෙමෙයි, විවේකයක්. විවේකයෙන් පටන් ගන්න ගමනකට තමා විපස්සනාව කියන්නේ. මහන්සියෙන් පටන් ගන්න බෑ ඒ ගමන. වෙහෙසින් විඩාවෙන් එපා වෙලා මොන කරදරයක්ද මේ ජීවිතේ කියලා එහෙම පටන් ගන්න පුළුවන් දෙයක් නෙමේ විපස්සනාව. විපස්සනාවේ ආරම්භය තමා මේ විවේකය, ආධ්‍යාත්මික විවේකය. ඉන්නේ කෙනෙකු නිරතුරුවම සිතිවිලිත් සමග දොඩමළුව නම් එතන විවේකයක් නැහැ. එනිසා මේ සිතිවිලිත් එක්ක දොඩමළු වීම, ඒ කියන්නේ තමන් ඇතුළෙන්ම කතා කර කර ඉන්න එක ගැන සාවධාන වෙන්න, එහෙම එකක් වෙන බව දැනගන්න. හැම වෙලෙම හිත හිත ඉන්නවා කියන එක දැනගන්න. ඒක දැනගන්න තියෙන දෙයක්. ඒ බව නොදැන වෙන කිසි එකක් කරන්න බෑ. සත්‍ය දැනගන්න. ඒ අපිට තියෙන අදහසක් තමයි මේ හිතලා අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන්. එහෙම විසඳගත්ත ප්‍රශ්නත් ඇති. නමුත් හිතන්න ගියාම පාලනයකින් තොරව වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් හදන්න පුළුවන් හිතන්න ගියාම. එසා හරියට හිතන්නේ කොහොමද කියන එක කලාවක්, විද්‍යාවක් සහ භාවනාවක්. හරියට හිතන්නේ කොහොමද? හරියට හිතන විදිය යෝනිසෝ මනසිකාරය කියන්නේ කලාවක්. හිතන්න එපා කියන එක නෙමෙයි දහම කියන්නේ. හරියට හිතන්න, නිවැරදිව හිතන්න. එතන අපි කොහොමද දැන් හිතන්නේ කියන එක අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ දැන් හිතන විදිය දන්නේ නැතුව හරියට හිතන විදිය හොයාගන්න බෑ. දැන් හිතන විදිය ගැන භාවනා කරන්න. දැන් කොහොමද අපි හිතන්නේ? දැන් කොහොමද අපි කල්පනා කරන්නේ? ඒ ගැන දැනුවත් වෙන්න. හිත හැම වෙලෙම කතාවක. හිත නිහඬ වුණු වෙලාවක් හොයාගන්න පුළුවන්ද? සාමාන්‍ය ජීවිතය ඇතුලේ කොයි හරි වෙලාවක කියන්න පුළුවන්ද මෙන්න හිත නිහඬ වුණු වෙලාවක්. මෙන්න මේ විනාඩියේ මේ තත්පරේ හිත නිහඬ වුණා. කිසිම කතාවක් නැහැ. හරි අමාරුයි හොයාගන්න. මන් දන්නේ නින්දෙදිවත් එහෙම වෙලාවක් තියෙනවද කියලා. මේ හිත හැම වෙලෙම හිත කතාවක ඉන්නේ. ආ ලොකු දේශනාවක, තර්කයක, වාදයක, විතර්කයක ඉන්නේ. එතකොට මේ හිත කරන කතාවලින් අපි මේ අපේ කටින් එළියට දාන්නේ බොහොම ටිකයි. 1%ක්වත් නැහැ එළියට දාන්නේ. අපි කියනවා කෙනෙක් සමහර අය ඉන්නවා කෙලවරක් නැතුව කතා කරනවා, උදේ ඉඳලා රෑ වෙනකල් කතා කරනවා. එහෙම කෙනෙක් ගත්තත් එයාගේ හිත කතා කරන දේවල් වලින් 1%ක්වත් එයා කටින් එළියට දාන්නේ එහෙම දාන්න බෑ කාටවත්. මොකද හිත එච්චර වේගෙන් කතා කරනවා. හැබැයි එච්චර වේගෙන් කාටවත් කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් වේගයක් තියෙනවා, විනාඩියකට වචන ගන්න. හිතට එහෙම ඒ හිතේ වේගෙ මනින්න බෑ අපිට. හිත එක විනාඩියකට කොච්චර කතා කරනවද කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි අපේ කතාව සීමිතයි. කොපමණ කතා කරන කෙනෙක් වුණත් සිතිවිලි වලට සාපේක්ෂව සීමිතයි. හිත ඊට වැඩිය හැම වෙලෙම තොරතෝංචියක් නැතුව කියෝනි. දැන් ඒ හිත කරන කතා ඒ විදිහටම කවුරු හරි එළියට දානවා. එහෙම වුණොත් අපි කියනවා යාට පිස්සු කියලා. අපි පිස්සෙක් කියලා කාට හරි කියන්නේ ඒ හිතෙන හිතෙන එක කියනවනම්. හොයලා බලන්නේ නැතුව විමසන්නේ නැතුව හිතෙන හිතෙන එක ඔහේ කියනවනම් මෙයා කවුද මෙයාටද මේක කියන්න ඕනේ? මෙතනද කියන්න ඕනේ? මේක කිය යුතු කාරණයක්ද? ඒ මොනවත් හොයලා බලන්නේ නැතුව කවුරු හරි හම්බෙච්ච වෙලාවේ ඔහේ කියවනවනම් කියන මෙයාට මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. දැන් ඊටත් වැඩිය කවුරුත් හම්බ නොවුනත් කියෝ කියෝ ඉන්නවනම් තනියම කියවනවනම් ඒකත් පිස්සුවක් නේ. ඒ දෙකටම බෙහෙත් තියෙනවා. එතන මේ එන සිතිවිලි වලින් අපි එළියට දාන්න ඕනේ මොනවද, නොදාන්නට ඕනේ මොනවද කියන එක අන්න යෝනිසෝ මනසිකාරය අපිට කියලා දෙනවා. මේක හරි වැදගත්. මේ යෝනිසෝ මනසිකාරය නැති වෙලා ගියොත් එහෙමනම් අපිට පිස්සු හැදෙනවා, අනිවාර්යයෙන්ම පිස්සු උමතු වෙනවා. ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය නැති අය උමතුවන් වගේ කියලා කියමනක් තියෙන්නේ. දැන් මේ එකක් එක පැත්තක්. මොකද එනේන සිටිවිල්ල සාමාන්‍ය කෙනෙක් එළියට දානවා නම් ඒක පිස්සුව. දානි පැත්තෙන් බැලුවහම අවබෝධය ලැබුව අය එනේන සිතිවිල්ල එළියට දැම්මා. දෙයක ඊට වැටිය රසවත් දෙයක්. ඒ මොකද? බුදුරජාණන් වහන්සේ උනා හැම වෙලෙම හිතේ හිතේ හිටියේ නෑ. උන්වහන්සේ දේශනය පටන් ගන්නේ නිශ්ශබ්දතාවයෙන්. ඒ දේශනේ ඒ වාක්‍ය ඉවර වුණාමත් ආයි නිශ්ශබ්දතාවයට යන්නේ. එහෙම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා ගැන කියවෙන්නේ. කිසියම් වූ සමාධියකින් නම් දේශනය කරන්නේ ඒ විරාම අතරත් උන්වහන්සේ ඉන්නේ ඒ සමාධියෙම තමයි. ඒතර මේ තමා නිහඬ මනසක තියෙන ආශ්චර්යය. මනස නිහඬ වෙන්න වෙන්න අවශ්‍ය සිතිවිලි විතරයි පැන නගින්නේ. ප්‍රඥාවන්ත සිතිවිලි තමයි එන්නේ. ප්‍රඥාව මතුවෙන්නේ නිහඬ මනසකින්. ඒ නිසා කියනවා මුනි. මුනිවත කියලා. මුනි කියන්නේ ඒ මුනි කියන එක එතන කියන්නේ නිශ්ශබ්දතාවය. දැනුම එන්නේ සිතිවිලි වලින්. දැන් සිතිවිලිත් එක්ක තමා දැනුම එන්නේ. දැනුම කියන්නේ අපි කලින් අහපු දේවල්, කියවපු දේවල්, හිතපු දේවල්, ඒ සියල්ලටම තමා දැනුම කියන්නේ. ඒ අතීතයේ ඇසූ, කියවූ, සිතූ, අද්දුටු දේවල් වලින් තමා සිතිවිලි එන්නේ. ඒ කියන්නේ අනුන්ගෙන් ගත්ත දේවල් අපි ඇතුලේ තියන් ඉන්නවා දැනුම විදිහට. ඒ දැනුම හරහා තමා සිතිවිලි එන්නේ. ඒතකොට සිතිවිලි හැම විටම අනුන්ගේ, අපේ නෙමෙයි. හැබැයි ප්‍රඥාව කියන එක ඇතුලෙන් මතුවෙන එකක්. ඒක මතුවෙන්නේ නිශ්ශබ්දතාවයෙන්. මනස නිහඬ වුණු තරමට තමා අවබෝධය කතා කරන්න පටන් ගන්න. මනස කතා කරනවා නම් අවබෝධය නිහඬයි. මනස නිහඬ වුණාම තමා අවබෝධය කොඳුරන්නට පටන් ගන්න. සමතේ අපි වෙක්කෙනවා නිහඬ මනසක් කරා. එතනින් අන්න අපි විපස්සනාව පටන් ගන්නවා. අපි හොයන්න පටන් ගන්නවා. හිතන්න නෙමෙයි, දකින්න පටන් ගන්නවා. විපස්සනා කියන්නේ සිතීම නෙමෙයි, දැකීම, විනිවිද දැකීම. කොහොමද මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? හේතු හොයන්න පටන් ගන්නවා. හේතු දැකීමට විපස්සනා කියන්නේ. අන්න එතනදී අවබෝධය කතා කරන්න පටන් ගන්නවා. ප්‍රඥාව කතා කරන්න පටන් ගන්නවා. එතන මේවා අතර හරිය ලස්සන සම්බන්ධයක් තියෙනවා. මනස ഘോഷාකාරී නම් එතන අවබෝධයක් නැහැ. උමතුවට කිට්ටුයි, ඒ හිතේ කතාව අපි ඒ විදිහටම එළියට දානවා නම් අනිත් අය අපිට බෙහෙත් දෙයි. හිතේ කතාව අපි දකිමින් දකිමින් නිහඬ කරනවා නම් හිතට නිහඬ වෙන්න ඉඩ දෙනවා නම් ඒ සිතිවිලි වලින් අහන්න පුළුවන් නම් අපිට එන්න ඔයා මොනවටද ආවේ මොකද්ද කියන්න තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ ප්‍රශ්නයක් නැහැ කියලා යායයි වාඩි නොවී යයි ගේ ඇතුළට ඇවිත් යන්නේ නැතුව එළියෙන් යයි මිදුලටත් එන්නේ නැතුව ඔහේ පාර දිගේ යයි. එතකොට ඇතුළ හිස් ඇතුළ නිහඬයි. අභ්‍යන්තරේ නිහඬ වුණාම අන්න ප්‍රඥාවේ උල්පත කතා කරන්න පටන් ගන්නවා. නිහඬ වෙන්න හැකි උපරිම මට්ටමට නිහඬ වෙන්න එහුම්කන් දෙන්න සිතිවිලි වලට සිතිවිලි තැහෙන්න පටන් ගන්නේ අපි නිහඬ වුණාම ආහඬ සිතිවිලි වලින් ඔබාවයයි ඔබට මොනවද කියන්න තියෙන්නේ මොකද්ද ඔබේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් ඇති නොකර එන හැම සිතිවිල්ලක්ම යයි නෑ විදිම්ම යයි ආය නොවෙන්නට යයි කියනවට වඩා නෑ විදිම්ම යයි පළවෙනි වතාවට විවේකයක් දකින්ට ලැබෙයි ගැඹුරු විවේකයක් තමන් කියන්නේ විවේකයට බව වැටහෙයි විඩාවට නෙමෙයි මහන්සියට නෙමෙයි විවේකයට. ඒ විවේකයත් සමග නිහඬ වෙන්න. සිදුවෙන හැම දෙයක්ම සිදුවෙන ආකාරයෙන් දකින්න පුළුවන් නිශ්ශබ්ද මනසකට. ඒ සිදුවන හැම දෙයක්ම සිදුවන ආකාරයෙන් දකිමින් විමසන්න එහෙම වෙන්නේ ඇයි? මොනවා වුණත් කමක් නැහැ. එහෙම වුණේ ඇයි මොන හේතු නිසාද එහෙම වෙන්නේ අන්න බලන්න සිදුවීම විනිවිද හේතුව දකින්න ප්‍රඥාව කතා කරන්න පටන් ගනී ඔබපත් වේ ඔබේම ගුරුවරයා බවට හැමදිනාටම තෙරුවන් සරණයි.